නාම රූප පත්‍ය සලායතන කියන තැන පිළිබඳව එකවරම ඇසකන නාසය දිව ශරීරය මන කියන ආයතන හයම උපදිනවාද නැතිනම් එක ආයතනයක් උපදින්නේද කියලා මේ තව ප්‍රශ්නයක් අහනවා. මෙතනින් පළවම ආයතන හොරාගෙන ඉඳත් ඕන. මේවා මොකද මූලික මාතෘකාව වශයෙන් යමක් දෙනවා විග්‍රහ කරලා තේරුම් ගන්න. මාතෘකාව විතරක් අහගෙන මේක තෝරා ගන්න බෑ. උද්දේශ නිද්දේශ පරිනිද්දේශ. උද්දේශවාදී මාතෘකාව දුන්නාම මාතෘකාවේ තුල තිබෙන වචනේ තිබෙනා වූ ස්වභාවයෙන් බැඳිලා හැදිලා ඉන්නේ නැතුව. මහා ගැඹුරු නෝනක් තියෙන කෙනා. ඒකෙන් කිව් එක තෝරා ගන්න පුළුවන්. එහෙම තෝරා ගන්න බැරි අයට නිද්දේශ කියලා ක්‍රමයක් දෙන්න. තව ටිකක් විස්තර කරමු. ඒ මට්ටමේ ඇති මාතෘකාව විස්තර කරනවා විස්තරය තුළ මාතෘකාවෙන් කිව් එක තෝරා ගන්න පුළුවන්. එහෙමත් බැරි ඤෙය කියලා කොටසක් ඉන්නවා. උද්ගටි සත්‍ය විපරිසත්‍ය කියන දෙකයි මුලදිම ආරගෙන ඉඳි. ඤෙය කියන මට්ටමේ මානසිකත්වයක් තියෙන කෙනාට පටිනිද්දේශ කියලා ක්‍රමයක් දෙන්න. උදාහරණ උපමායතුව විග්‍රහ කරලා දුන්නාම තේරෙයි. එතකොට මේ උදාහරණ උපමාතුලිය වටහාගෙන මාතෘකාවෙන් කිව්ව ධර්මයේ තෝරා ගන්න. අන පටිනිද්දේශ පුද්ගලයා පටිනිද්දේශ දේශනාවෙන් නිය පුද්ගලයා දහම අවබෝධ කරගන්න. හැබැයි ඔය තුනෙනු ගන්න බෑ පදේ පරම කරගෙන ඉන්න එක. ඒ පදයෙන් එහාට නම් අපි ගන්නෑ. ඔය දිහා හිතන්න යන්නෙත් නෑ. අවිද්‍යාපත්‍ය තණ්හා කියන අවිද්‍යාපත්‍ය රාගා කියලා අපි පිළිගන්නේ. අවිද්‍යාපත්‍ය ඡන්දෝ කියන අපි පිළිගන්නේ නෑ. එහෙම එකක් නෑ අවිද්‍යාපත්‍ය තණ්හාමයි වතනේ. වෙන එකක් දාන්න බෑ එතෙන්ට. අන පදව පරම කළා. එතන යථාර්ථය තෝරා ගන්න බෑ. අවිද්‍යාපත්‍ය ඉච්ඡා කිව්වොත් එහෙම කොහේ දුර එකක් තියෙන ත්‍රිපිටකේ. අවිද්‍යාපත්‍ය තණ්හාන. නෑ අවිද්‍යාපත්‍ය සංඛාරාන තියෙන්නේ. නෑ වේදනාපත්‍ය තණ්හා කිව්වොත්. වේදනාපත්‍ය ඉච්ඡා කියලා එහෙම එකක් ත්‍රිපිටකේ නෑ. අපි නම් පිළිගන්නේ වේදනාපත්‍ය තණ්හා විතරයි. අන පද පරම කළා. පද පරම කරගත කෙනාට නිවන් නෑ කියලා පෙන්නේ. යථාබෝධය ලබන්න බෑ. අදිවචන තියෙනවා. අදිවචන කියන්නේ එකම අදහසක් දෙන්න තියෙන විවිධ වචන. රාග කියනවා. තණ්හා කියනවා. ඉච්ඡා කියනවා. ආශා කියනවා. බැඳීම කියනවා. නොයෙක් මඩ කියනවා. ඒ තැන්වල අර්ථ අරගෙන රාග කියන අදහසම දෙන්න විවිධාකාර විදිහ වචන මාලාවක් තියෙනවා. කෝකෙන් කිව්ව හරි මේ කිව්ව රාගයේ ස්වභාවික අඳුර ගන්න පුළුවන්. එයා පද පරම වෙලා නැහැ. පදේට බෙහෙදන්නේ නැතුව අර්ථය තේරුම් ගත්තා වෙනවා. අර්ථය තේරුම් ගත්ත කෙනාට නිවන් ලැබෙනවා. පදේ සීමාගෙන අර්ථය හොයන්න ඉති කෙනාට නිවන් නැහැ. පද පරමයක් නිවන් නැහැ කිව්වේ. ඉතින් දකින්න ඕනේ සලායතන කියන වචනේ කියනකොට මේ ආයතන කියන්නේ මොනවද? බුදුරජාණන් වහන්සේට ඇහැ තියෙනවා. රූප පේනවා. කන තියෙනවා, ශබ්ද ඇහෙනවා, නාසය තියෙනවා, ගන්ධ දැනෙනවා, දිව තියෙනවා, රස දැනෙනවා, කය තියෙනවා, පොට්ටබ්බියෝ දැනෙනවා, මන තියෙනවා, ධර්මයෝ ගැට නිලයි තන් දැනීම පහළ වෙයි. හැබැයි උන්වහන්සේ සලායක නිරෝධයි. ඒ ඇසයි කනයි දිවයි නාසයයි ශරීරයයි මනයි සලායතන කිව්වොත් එහෙම. බුදුරණහන්සේ සලායතන තියෙනවා. නිරෝධ නැහැ. එහෙනම් ඉස්සෙල්ලාම සලායතන තෝරා ගන්න ඕනේ. සලායතන තිබුණා තෝරා ගත්තාමයි ඒක කරන්න පුළුවන්. අපි හිතමු මෙහෙම දෙයක්. අපි ළඟ තියෙනවා මඩිසර පහ. ඒ කියන්නේ මොනවා හරි කූඩ පහක් තියෙනවා. ඒක මොනවා හරි මේ යමක් ආවුනහම දාගන්න ඒවා පහක් තියෙනවා. එක එක જાතිව එක එකට දාන්න. ওই જાතියේ තියෙන භාජන පහක් තියෙනවා. හම්බෙනේව ගන්න තිනවා එක අත. දැන් අපිට පුළුවන් මේ එක අතින් එකක් අරගෙන වාදින දෙයකට එක සැරේ වපන්. අපි යමක් අරගෙන හර වාදිනේට දාන්න අපිට පුළුවන්. වාදින පහටම දාන්න පුළුවන්. ඉතින් ගත්ත ගතේ. වාදින දෙයකට එක සැරයක් දැම්මම හැකි. උත්තර වේගවත් කරලා. වාදනේ වාදනේ තනින් දැන තියා තියෙනවා. වාදනේ පහටම එක අතින් අරගෙන යමක් දැම්මේ හැකි. ඒ වාදනට ඕන දේවල්. දාන්න ඕනේවත් පැත්තක ඔක්කොම තියෙනවා. වාදනට අරන් අරන් දා ගන්න තමයි සූසුදි. දැන් අපි දාගෙන ඉන්නවා අපි හිතමු මොන මොනවා හරි කමක් නැහැ වර්ග කීපයක්
එක එක වාද වලට දානවා කියලා. අපිට දෙන එක ආතයි මෙහා දාගන්න. දැන් වර්ග දෙකක් අරගෙන පුළුවන් ද වාදන දෙකට එක සැරේ දාන්න. කොකරහරි ඒකද මේ. කොච්චර වේගවත් කරත් එකකින් එකට දැන් මේ. අත පේන්නේ නැති වේගයෙන් ක්‍රියාත්මක කරන්න කියලා හැකියාවක් වුණත් ගත්ත දෙයක් අර වාදිනේ දානවා නම් වාදන පහසමෙන් පහෙන් දෙකකට එක සැරේ අදාන්න බෑ. එක සැරේ පුළුවන් එකකට අදාන්න. මෙන්න මේගේ මනස අතන. අත කන දිවන හදේ ශරීරය කියන්නේ වාදන නා. අපිට පුළුවන් මනසින් අරගන්න ඔය දෙකක් එකට. හැබැයි වර පහේ මේවා හය වෙනි එකකින් ගත්ත හැටි. හය වෙනි ආයතනේ. ඒක හරියට ගන්න කොච්චර හරි එකයි කොච්චර වේගවත් කළා. එහෙනම් මනසෙන් දැනීම ගත්තා. ඇහි වාදිනේ දාගත්ත එක ගත්තා. කනේ වාදිනේ දාගත්ත එක ගත්තා ඇහිම වශයෙන්. නාහේ නැමැති වාදිනේ දාපු එක ගත්තා ගන්ධ වශයෙන්. හට නැමැති වාදිනේ දාත් එක රස වශයෙන්. කය නැමැති වාදිනේ දාපු එක ස්පර්ශ වශයෙන්. මනස නැමැති අතින් අරගෙන අරගෙන විභුක්තියදී. දැන් පුළුවන් අපිට දෙකක් එකට මුත්තේදී. නැ යමකට යම දාන වෙලාවට ඒක ආයතනය. ඒවා දාපු ඔක්කොම හිස් කරලා පැත්තට දැමහ නිකම්ම කූඩු විතරයි. ඇසයි කනයි නාසයයි දිවයි කයයි කියන මේවා ඔක්කොම පරිහරණය කරන චන්ද රාගයෙන් පරිහරණය කරන වස්තු වලට අරමුණු කරගන්න වස්තුව නොකරගත්තා නම් ඒ හැම එකක්ම කූඩු විතරයි. ඒ නිසා ඉස්සර මිනිස්සු කිව්වේ මේ ශරීර කූඩුව. ආයතන නැහැ. ඔය පැරණි උපමාවක් කියවා සුද අපේ හෙළ අටුවාවක විච උපමාව. කූඩුව ආයතනේ පෙන්වන්න ගත්ත පසු දර්ශනයක් උදාහරණයක් වුණා. කොහොමද කූඩුවෙන් ආයතනයක් හදාගන්නේ? කූඩුවක් අරන් එනවා කලෙකින්. අපි අහනවා මේක මොකද්ද? ඔය කූඩුව. මොන කූඩුවද? මොන කූඩුවක්ද අහන්නේ ඉතින්? ඒ කූඩුවක්. දානවා වයිනේ. දැන් මොන කූඩුවද? ආ දැන් නම් මයි කූඩුව. මයින් අරගෙන අහකට දාගෙන දානවා ගිරවේක ඇතුළට. දැන් මොන කූඩුවද? දැන් ගිරා කූඩුවක්. මයිනයි ගිරවයි දෙන්නම දාලා හා පැටියෙන් දා. දැන් මොන කූඩුවද? දැන් හා කූඩුවක්. දැන් ඔය විදිහට එක එක සතෙක් කහගෙන දැම්මොත් එහෙම. ඒ කූඩුව ඒ සතාගේ නමින් භාවිතා කරනවා. ඒ වගේ අපිට තියෙනවා කූඩු පහක්. කූඩු හයක් තියෙනවා. මන කූඩුවත් එක්ක. සාගයට අවශ්‍ය දෙයක් නම් මේ ඇහැතුලින් ගත්තේ. සාගයට ආයතනය. චක්ක ආයතනයක් වුණා. චක්ක කූඩුව චක්ක ආයතනයක් වුණා. සෝත කූඩුවෙන් සාග හහගත දෙයක් නම් ඇහුවේ. ඒවත් නම් යොමු කළේ. කාමයට හේතුකාරක වෙන සෝත ආයතනයක් වුණා. කාම සෝත ආයතනය. කාමයට හේතු වෙන ගන්ධයක් නම් නාහෙන් ආග්‍රහණය කරන්නේ ඒ මොහොතේ. කාමයට හේතු වෙන ගන්ධ ගන්ධයට ගාහණේ ආයතනයක් වුණා. කාමයට හේතු වෙන රස ආස්වාදයක් නම් දිවෙන් ගත්තේ. කාමලහගත ජීව ආයතනයක් වුණා. කාමයට හේතු වෙන කාම ආස්වාදයක් පරිහරණය කරනවා නම් කය ක්‍රියාත්මක කරේ. කාමයට හේතු වෙන්නා වූ කාය ආයතනයක් වුණ නැහැ. ආයතන උනේ මොකක් නිසාද? කාමයට හෝ කාම රාගයට හෝ රූප රාගයට හෝ අරූප රාගයට හෝ අයිති දේවල් යම් ආයතනයකට දාලා ක්‍රියාත්මක කරනවාද? ඒ හේතුවෙන් ඒක ආයතනයක් වෙනවා. හිත නැමැති මන ආයතනයම තමයි. ඔය පංච කූඩුව වල ඇස කන නාසය දිව කය කියන මේ කූඩු පහට තියෙනවා අරගෙන භුක්ති විඳින්න. නේද? එකාතකින් කූඩු දෙකකට දාන්න බැරුවා වගේ ඒක හරි මනස කෝකෙන් හරි වුණේ එකයි ගන්න. නෑ එක මොහොත වෙලෙ එකයි ආයතන වෙන්නේ. නාම රූපත්‍ය සල ආයතන කිව්වහම විග්‍රහ කරලා ගන්න ඕනේ. නාම රූපත්‍ය චක්ක ආයතන. නාම රූපත්‍ය සෝත ආයතන. නාම රූපත්‍ය ගහන ආයතන. එක මොහොතේ ඉතරයි යන්නේ. නාම රූපත්‍ය සස ආයතන. නාම රූපත්‍ය පොට්ටබ්බ ආයතන. නාම රූපත්‍ය ධම්ම ආයතන. මේ සලායතන පත්‍ය පසෝ කියන එක ගන්න. චක්ඛායතන පත්‍ය චක්කු සම්පස්ස. චක්කු සම්පස්ස පත්‍ය චක්කු සම්පස්සය වේදන. පයිත සම්පාදී එකයි කියන මාත්‍රකාව වගේ විග්‍රහ කරන්න බෑ කියේ. ඔය දුනේ මාත්‍රකාව. එක එක ආයතනයක් ආයතනයක් පාසා පරිච්ඡසමුප්පාද චක්‍රය යන්නේ. ආයතන දෙක චක්‍රය එකට යන්නේ නාම රූප අධ්‍ය හරායතනක් කියන්නේ සිද්ධාන්තයේ විතරයි. ආයතන හයක් එක හැරෙ ඉන්නේ නැහැ. මොහොතකට එකයි. ඒ දෙක ආයතනේ සෝතන නාම රූප සෝතන නාම රූප අධ්‍ය දෝසායතන. සෝත ආයතන පත්‍ය සෝත සම්පස්ස. සෝත සම්පස්ස පත්‍ය සෝත සම්පස්ස යා වේදනා. එතකොට සෝත සම්පස්ස යා වේදනා පත්‍ය සබ්ද තණ්හා. එහෙනම් සබ්ද තණ්හා පත්‍ය සබ්ද උපාදාන. එතකොට මෙන්න සෝත උපාදාන. සෝත උපාදාන පත්‍ය සෝත භව. සෝත භව පත්‍ය සෝත ජාති. මේ පංජාති පහල වෙන්නේ. ඒ එකක් විතරක් අරගෙන පහල වෙලා බලා ඉන්නේ කාමයේ ඇති පුද්ගලයා ඇහෙනුක් ගන්නවා, කනිනුක් ගන්නවා, නාසයනුක් ගන්නවා, දිවෙනුක් ගන්නවා, කයනුක් ගන්නවා, ඒ වගේන හිතනවා. මේ ආයතන හයම කාම ආස්වාදයකට අරමුණු ගැනීමට පාවිච්චි කරනවා මොහොතින් මොහොත. හැබැයි එක මොහොතේ කොහරි එක ආයතනයක්. ඒ ආයතනේ පහල වීලා පවතිනා වූ චක්‍රයේ තයිස පරිච්ඡම පහ චක්‍රය. දෙකක් පහල වෙන්නේ නැහැ එකට. ඒකයි කාරණේ. ඉතින් පරිච්ඡම පහද මාතෘකාව විතරක් කරන පද 12 අරගෙන. පද 12 මේක බෙදන්න බෑ. පද 12 විග්‍රහ කළාම දැනගන්න ඕන. නෑ එසයි කණයි නාසය ආදියයි කයයි දෙකේ. ඉන්ද්‍රිය දෙකට ශක්තිය එක සැරේ ගන්න බෑ මනසට ඒ ඉන්ද්‍රිය තුලින්. ඒ වර්තමාන මොහොතේ ඒ මාත්‍රේ කොහෙන් හරි එකක් ගන්න පුළුවන්. ඒ මොහොතේ ඒක ආයතනයක් විතරයි. මේ කාම රාගින් ඉන්න තාක් කල් මේ හයම ආයතන වෙනවා. කාම වස්තු අරමුණු කරගන්න මේ හයම ප්‍රයෝජන වෙනවා. කාම රාගේ පහ කරපු අනාගාමී කෙනෙකුට රූප රාග අරූප රාග දෙකයි තියෙන්නේ. රූප රාග පරිහරණයට චක්ඛ ආයතනයයි සෝත ආයතනයයි මන ආයතනයයි මේ තුන විතරයි අවශ්‍ය. ගන්ධ ආයතනෙ රස ආයතනෙ පොඩ්ඩක් ආයතන කියන නාසයේ දිව ඒ වගේම කය කියන මේ පංචකාම ආස්වාදයෙන් ගන්න මේ තුන් ආසයේ තුන් ආස්වාදයේ අනාගාමී පුද්ගලයාට අයිති නැහැ. යා එතනින් ගන්නෙ මොකද්ද? උපාදානය කරගෙන ඉන්න හැකවදාවත් ඒදි. උපාදාන නැති නිසා කාම භවය ඔහුට නැහැ. ඒවා ගන්නෙම නැහැ කියනවා නෙමෙයි. ඒවා උපාදාන කරන්නේ. කාම උපාදානයක් නැති අනාගාමි කෙනා. කාමිය සියලු ආකාරයෙන් නැත්නම් හරි හතුනවා. බොහෝ සියුම් තැන් ඒව. මේ කොයි ක්‍රමෙන් හරි අපි දැනගන්න ඕනේ. ලෝකේට අයිති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවා. ඇසකන දිවනාසී ශාරීරිය මන කියන මේ ඉන්ද්‍රියයන්ගෙන් ගෝචර කරලා ගන්නකොට එහි ආස්වාදයට මනස බැඳෙනවා නම් එහි තවදුරටත් පැවැත්තිය යුතුයි ආස්වාද විඳිය යුතුයි කියලා අදහසක් එනවා නම් ඒ තමන්ගේ වැලිච්ච නැති හරිය ලෝකේට අයිති හරිය. ඔහු තාම ලෝකෝත්තර වලටපත් වෙලා නැහැ ඒ ටිකේ. ඇසකන දිවනාසී ශාරීරිය මන කියන ඉන්ද්‍රියයන්ගෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේවායින් යම්කිසි ආකාරයකින් ලෝකයා පලන බෙලන විනාශ කරන නොයෙක් හිඟි හිංසා කරන විදිහේ යම් කිසි වැඩපිළිලක් අකුසල රහගත වැඩපිළිලක් තිබුණා නම් අන්නේ සතර අපහා ගත වීමට වැඩ ඇතිවෙන්නා වූ යම් කිසි මානසිකත්වයක් ඇති කරන විදිහ අරමුණු ගැනීමත් සහ ඒ තුළ හැසිරීමක් තිබුණා නම් අන්නේ ටික සෝවාන් ඵලයේ බලන් ඉවරයි. සියලු කාම ඉවර නෙමෙයි. සතර අපහා ගත වීමට හේතු වෙන මානසිකත්වය ඇති කරන කිසිම පරිහරණයක් එතන පටන් එතුමන්ට ඇති වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය හයයි. එනිසා ඉන්ද්‍රිය හැම සම්බන්ධයෙන් නැති නිසා ඒ මට්ටමේ ඔහු පරිච්ඡසමුප්පාදයේ නිදහස. හතර පහ ගත වෙන පරිච්ඡසමුප්පාද ක්‍රියාවලිය සෝවාන් පුද්ගලයාට නැහැ. අනාගාමී ඵලයට පත් වෙනකොට කාම ලෝකයේ පැවැත්මට හේතු වෙන පරිච්ඡසමුප්පාද ක්‍රියාවලියක් නැහැ. හැබැයි රූප අරූප ලෝකයේ උපදින්න හේතු වෙන පරිච්ඡසමුප්පාද ක්‍රියාවලිය අනාගාමී පුද්ගලයාට ඉදිරි. අරිහතුන් වහන්සේට කාම රූප අරූප කියන තුන් භවයේම උපද්දවන පරිච්ඡසමුප්පාද ක්‍රියාවලිය ඉවරයි. හැබැයි උන්වහන්සේලාත් එකක් ඉතුරු වෙනවා. මේ පැවැත්ම අවසානයේකන් ප්‍රවෘත්ති පරිච්ඡසමුප්පාදයක් තියෙන කුසල මූල පත්‍ය සංකාරාගිය. පටන් ගන්න එක. ඒක අවසන් වෙන එකක් තියෙනවා. ඒ තුنين තමයි උන්වහන්සේ එනික සිද්ධ කරන්නේ. නේව කල්ලසුක්ඛං නේව කල්ලසුඛ විපාකං. මෙන්න මේ කර්ම විපාක කතාව තියෙනවා. ඒක උන්වහන්සේලාට ඉතුරු. කිනුත් නෙමෙයි පවුත් නෙමෙයි මේ ක්‍රියාවලිය. මුත්‍රා වරුණා මුත්‍රා කරන්නේ. සූතනෙට ගිහිලා ඉතින් වැසිකිලිය මුත්‍රා කරනවා. ඔබ පිනත් කළේ භවද කියලා කළේ කියලා මොකක් කියන්නේ? මල පහ කරන්න බලක් වෙනවා. ඔහොම මල පහ කරනවා කියන කොට. පිනක් කරලාද බව කරලාද කියලා කියන්නේ. ඒක පින්පව් දෙකට දැම්ම හැටි. පුණ්‍ය පාප පහිනාසය කියෝ පින්පව් වහ කරව රහතන් වහන්සේ මුත්‍රා කරනවා මල පහ කරනවා. මොනකට වයත හොද නාන. උන්වහන්සේ වඩිනවා පින්ද පාතත් වඩින. පිපාසයේ ජලයත් පානය කරනවා. එයා බින්ද බෞද කියලා වදනවල දාන. උගල කියනවා නේව කල්ල සුක්ක. කල්ල කියලා කිව්වේ පව්. සුක්ක කිව්වේ පින්. පුණ්‍ය පාප පහිනස කියන්නේ රහතන් වහන්සේ කල්ල සුක්ක දෙකම අයින් කළා. ඒ දෙකම නැහැ. ඒ වගේ කර්ම උන්වහන්සේට තියෙනවා. නේව කල්ල සුක්ක විපාකන ඒකේ විපාකයේ උන්වහන්සේ උත්පීදේ. මුත්‍රා වරට බොහොම දැවි දැවි හිටියානම් අමාවිය ඉවසගෙන හිටියානම් මුත්‍රා කළා ඊපස්සේ නිදා. ඉහාතම සුක්ක වෙන්නේ විපාකයේදී. මල පහ කරන්න බලයි මල පහ කරලා ආවා නම් ඒකෙන් නිදා. ඒ වෙලාව. ඉහාතම සුක්ක විහෙපෙද පින්පව් නොවන කර්මයේ විපාකයක් ආවා. බඩගින්න එල්ලාට බඩගින්න දානියක් ගත්තා. බඩගින්න දැයෙන්න තුව ගියා. ඒකෙන් නිදා. ඒකේ විපාකේ මෙලෝදිම ලබන හැටි. මෙන්න මේවායි කර්මයේ වාක්‍ය කියන එකේ ක්‍රම දෙකක් තියෙනවා. පාප කර්මයක් වලොත් මතුවරත් එක විපාක ගොඩ නැගෙනා මේ මොහොතේ ගොඩ නැගෙනවා. පුණ්‍ය කර්මයක් කරපුවාම මතුවරත් මේ මොහොතේ චිත ප්‍රහාදයක් ගොඩ නැගිලා ඒ තුළින් ආස්වාදයක් උඩ භුක්තියක් ලැබෙනවා. සාතන් වහන්සේට යවගින් සතුටු විය යුතුයි. සතුටු විය යුතු උපරිමයේ අරිහත් ඵලය ලැබිලා තියෙන නිසා. ඊට වඩා සතුටු වෙන දෙයක් දාන අතරවත් සීල අතරවත් භාවනා අතරවත් කිසිම දෙයක් උන්වහන්සේට නැහැ. සතුටු විය යුතු උපරිම අරිහත් ඵලය ලැබිලා ඉවරයි. ඊට වඩා සතුටු වෙන දෙයක් නැතිනම් පිනවන්න දෙයක් නැතිනම් විනේ උපරිමයේ උන්වහන්සේ ලැබලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේට තවත් විනක් උපාදාන කරන්න හේතුවක් නැහැ. ඒකෙන් මිදලා ලැබුණ නිදහස ලැබලා තියෙනවා. ඒ නිසා කියනවා උන්වහන්සේ වින් ප්‍රහීනයි. පිනවන දේ උපරිමෙන් ලැබුවා. තවත් එහෙයා පිනවන දෙයක් හරියට උන්වහන්සේට නැහැ. ඒ නිසා උන්වහන්සේ පුණ්‍ය ප්‍රහීනයි. උන්වහන්සේ සියලු කෙලෙස් වලින් මිදෙච්ච නිසා පාප ප්‍රහීනයි. එතකොට උන්වහන්සේට පුණ්‍ය බව පහිනස්ස කියනවා. ඉතින් පින් පව පහ කරන මාර්ගයක් බුදුදහම කියව වරදලා තේරුම් ගත්ත කතිය සමහර අය කියනවා පින් කරන්න එපා ඒක සසර ගමන හේතු වෙන එක බුදුදහමට විරුද්ධයි පින් කරන එක. ඔහොම අදහසක් දෙනවා මේ කාලෙත් දෙනවා. ලොකු විනාශයටපත් වෙනවා බුද්ධලේ වේ. බුදුරන් වහන්සේ දේශනා කරනවා පින කරන්න. පින බාධාාවක් නැහැ උදව්ව. එහෙනම් විනේ උපරිමයේ අරිහත් ඵලය. කුසලයා සමගයි වැඩිලා තියෙන්නේ. පින කියන්නේ මොකක් නිසාද? තමා යබු යම් දෙයකින් තමන්ට පිනවන්න පුළුවන්කමක් තියෙනවා. සතුරු වෙන්න පුළුවන්. ඒ මත්තවට පින බලව. මම කරපු දේ මෙන්න මෙච්චර මට යහපතයි. ලෝකයට යහපතයි. ප්‍රතිඵලය මෙන්න මේ මත්තම. ඔන්න ඔය විදිහ තේරුම් ගන්න පුළුවන් නම් පිනේ සරම තේරුම් ගන්න එතන. පින කොච්චර බලවත්ද කියලා. දැන් පින විග්‍රහ කරලා බලා ගන්න ඔය ක්‍රමෙ. කාගෙන්වත් ඒක හරකෙක් බේරන එක බින්ද. මිනිහෙකුට කන්ද දෙන එක බින්ද. ඔය ආදිවාසී විවිධාකාර අහනවා සම්මු. ධර්මයේ තේරුම් ගත්තා නම් මේකේ පිනෙන් වැඩි එක මොකද්ද අඩු එක මොකද්ද වටනායකක පත්තම් දැනගන්න පුළුවන්කම ලැබෙනවා ධර්මයේ දැනගත්තට පස්සේ. එනිකන් ඔක හොයන්න බෑ නිකෙනෙකුට. හරකෙක් නිදහස් කරන එක බින්ද. කියලා එකෙනෙක් අහනවා. සෝතාපන්න ඵලයට පත් වෙන හේතුව ඇතිව ඉන්න හරක් මරණයකෙක් නේ. ඕකට කොහොම හරි යම් දවසක පහදවලා බලන් කියලා හිටන් ඌ කවදා හරි සෝතාපන්න ඵලයට පත් කළොත් ඒකද වින් කොහොමද වින් කියලා ඇහුවා. මරණ හදන හරක වෙදන්නේ කියලා වින් කියලා අපිට පේනවා කියලා උඹ දෙනෙක් උත්තර දෙයි. දැන් වැඩිපුර වටිනේ කොහොමද කියලා බලන්න ඕන. ධර්මාභෝධයක් ලබා දෙන හරකට වේ. හැබැයි අර හරක් මරන මිනිහා මොනවා හෝ දෘෂ්ටියකට කොටු වෙලා ඉඳගෙන ඒ නිසා හරක් මරවර ඉන්න පුළුවන්. ඔහුගේ මනසට මේ පැහැදුම ලබා දෙන්න පුළුවන් අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්. එහෙම මොහොතක ඇත්ත පහදා ගත්තා නම් අනේ මම මෙතෙක් කල් කරපු අපරාධයක මහත. මෙච්චර හරක් මරුවා. ලෝකයට අවේදක් කළා. සත්වයාට අවේදක් කළා. මේකේ මට විනාශයක් මිසක් වෙන දෙයක් ලැබෙන්නේ නැහැ. හැබැයි මම නම් ඊට පස්සේ පුරා කුම විපවත් මරන්නේ නැහැ කියන මානසිකත්වයක් එහෙම උදා වෙලා. ඒතුළු දහම්පදයක් අහගෙන මේ ලෝකේ ඔක්කොම මොන දේ හොඳයි කියලා ගත්තා මේ ප්‍රියයි මනාපයි යහපතයි කියන ඔක්කොම අසාර දේවල්. හරයක් කියලා ගන්න දෙයක් නැති පස්සේ අපි මෙච්චර කල් දඟලලා තියෙන්නේ. දැන් මේ අනිත්‍යයි දුකයි අනත්තයි කියන එක මට වැටහෙන්නේ. මට නම් මේ ලෝකේ කොතනකවත් අල්ලලා වැඩක් නැහැ මගේ බලාපොරොත්තු ඉවරයි. අයි කරනවා. වෙන තීරණයක් මට ගන්න බැහැ. හොඳයි කියලා තීරණයක් ඊට පස්සේ නම් මට ගන්න හේතු නැහැ කියලා දැක්කොත් එහෙම. අර හරක් මරලා දැන් සෝතාපන්නයි. ආයි සංසාරගතව හතර පහක් විතර තියෙන අවස්ථාව හොරු නිදහස් වුණා. ඕගෙන් අනුන්ට වෙන කරදරයක් නැති වුණා. දැන් එනවා මේකේ වැඩි වටිනේක අන්න සතුටු වෙන්න ඕනක ධර්මානුකූල ප්‍රතිඵලෙන් දකින්න ඕන. ඉන අප්‍රමාණ සතුටු වෙන්න පුළුවන් අප්‍රමාණ දුකකින් නිදහස් වුණ යමක් වුණා. ඉන අර මානසය වනහල අප්‍රමාණ තව අනන්තව බලදෙවි සංසාර දුකෙන් නිදහස් වුණා නම් සතර පා දුකෙන් නිදහස් වුණා නම් ඔහු අප්‍රමාණ නිදහස් වීමක් ලබලා තියෙනවා. මගෙන් ප්‍රමාණ කරන්න බැරි. ඔහු යම් තරමක් උපදින්න තිබුණ සතර පාගත හේතු තිබුණා. ඒ සියල්ලම නිදහස්. නැවත කවදාවත් වැටෙන්නේ නැහැ. අන්නේ නිසා අප්‍රමාණ. ලැබු ප්‍රතිඵලෙ. අප්‍රමාණ ගුණය යුක්තයි. මේ වගේ අවස්ථා අපේ ධර්මයේ ඒ වගේම ප්‍රවංශ කතා සාසන කතාවල විග්‍රහ වෙනවා. ඔය මිලක තිසගෙන වැද්දෙක් ගැන මස් නැතුව කන්න බෑ. එහෙම හිටව පුද්ගලෙක් අන්තිමට මුව දෙනක් මරාගෙන මසුත් එකුණා මසුත් කාලා මෙහෙම ජීවත් වෙච්ච විනිහෙකුට මරණ වෙලාවේදී පැටව හම්බෙච්ච මුව දෙන පැටිය කම්බු. පැටියා ගිනහලා වෙන විදිහ මොටි අල්ලෝ වෙච්චහම මරා ගන්නවා පොඩි පැටියා නේ කියලා. ඌ හදන්න තියාගත්ත ගමන් එදා ගිහින් දඩේ මේ ගියා ගියා වැළුවා. එක සතෙක්වත් අහුන්නේ නැහැ ඉදාවගේ විලාව. මහන්සිය තැවිලා හැය කෑම කන්න බලනකොට මස් නැහැ. වෙනාලා මොනවා හරි මස් කෑල්ලක් පුච්චාගෙන හරි කන්න ඕන. මට නම් බෑද කන්න. කොහෙන් හරි මස් හොව නැහැ කිය. හොයනකොට මතක් වුණා අර මොය දෙනකේ වැටියා. විනෙවුනක රෝ ඉන්නේ. ඔක දැම්මරලා බෑ. දැම්මකද? ඔක දිව ඇදලා ගිනා කපා ගන්න ඕන. කාට ඇතුළු රත් දාලා දිව ඇදලා අරගෙන දිව කපාගෙන කුච්චාගෙන බස් මත් කෑවා. බත් කෑවා. හැබැයි ඒ අන්තිම කෑම. ඒ කෑම කාලා හිටන් හොඳින් ඉඳ වැරුව ගියා. විශාල විපාසයක් ඇවිදලා දිව ගිලෙන්නේ නැරම මිනිහාගේ. හරම් ශක්තිය බලවත් වෙලා වෙලා ගන්න ගන්න වතුර ටික කටට ගන්නකොට හිස් වෙනවා පෙවෙන්නේ. මේ මහා විපාකයක් මෙරෝදියා. විපාකයේ සම්සිද්ධව ගන්න බැරුව අනාථ වුණා. මේ පෞකාරය. ඔය මුව වැඩි දඩීමේ යනකොට ඔය කැලේ තියෙන එක්තරා ආරණ්‍යක කර්මස්ථාන දෙන පුංචි හාමුදුරු කෙනෙක් ඉන්නේ. උන්වහන්සේ කර්මස්ථාන අරගෙන ධ්‍යාන මාර්ගඵල උපදවා ගන්නවා අනිත් විසුණුහන්සේලා. උන්වහන්සේගෙන් අවවාද හම්බ වෙනවා ගන්නකටවත් ගන්න නැහැ උන්වහන්සේගේ අවවාද. සද්දන්සේ යගින් යාගේ වැඩි එකට දඩයන් කර කර හිරම කාලයක් තිබුණා. පිලිසරණක් වෙන කාගේවත් නැහැ මතක් වුණා උන්වහන්සේ. දැන් නම් මට වෙන කරන්න කිසිම දෙයක් නැහැ කියලා. ගිහිලා බලනකොට පිපාසය වැඩි කම කොහේ හරි දියපාරේට ගිහින් බැලුවා. එතන වතුර හිඳිලා. පේන්නේ නැති නෝ. අධික පිපාසයෙම වේලීගෙන අර අරන්නේට ගිහිල්ලා දිය මැසක කලගෙඩි 10ක වතුර තියා තිනවා. බැලුවා බල්ල බන්න කලගෙඩි හිස් වෙලා. අරහෙන් කෑ ගහන්න පටන් ගත්තා. වත් පිළිවේ සකින්වා කියන මේ විශ්වනාහතලා මොනවද කරන්නේ? හදිස්සියේ පිපාසයට වුණ වතුර පොඩ්ඩක් නැහැනේ කලේ. එහෙම කෑ ගහන කවුද මේ කෑ ගහන්නේ කියලා වන්න උන්වහන්සේ ඉදින් බලනකොට අර කලගිරි 10ම වතුර කටවට්ටවට පුරවලා තියෙනවා. අර මිනිස්සුන්ට පේන්නේ මේ කලවල වතුර තියෙන්නේ. එහෙනම් මටත් පේන්නේ. ඔය ඔක්කොම හිස්නේ. ආ, ਉਹ එහෙනම් කරගත්ත විවාහයේ ඔබට ලඟ වෙලා හොඳටම ඇදිලා තියෙන වෙලාවක් කරන්න දෙයක් නැහැ කියලා. එන අතාල්ල බං කියලා මොකද කරන්නේ? අතර වක් කරනකොට අතර ඔසර වැක්කේද? උන්හාදිකේ සාන්ති වලේ නිදා. අර විවාහයේ සුළු මොහොතකට සංසිඳන ටිකක්. උන්හාන්සේලා ආදරේ මිසක්. දැන් නම් වෙන පිළිසරණක් මට ඇත්තේම නැහැ කියලා ඊට හරි විශ්වාසයක් ඇති වුණා. අර වැද්දා. අනේ ස්වාමීනි, ඔබ වහන්සේ මොකද කරන්න කියන්නේ? මට අයිතිය කියන්න.
මම පිළිපදිනවා. ඔතෙන්ද වැටෙනා හිත. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා ඒක පදයක් සමාදා ගියන් කියලා. ඒ පදේ සමාදන් කරගහර පිපාසෙ නැති වුණා. මේ මාත්‍රේට මම මෙච්චර සැනසීමක් ලැබුවා නම් අනේ ස්වාමීනි මේ ලෝකේ තියෙනම මහා භයානකත්වයේ මට වැටුණා. මට විහිදක් වෙන්න. මම වහන කරගන්න. මේ දිහේ ඉල්ලීමක් කළා. එහෙනම් අවසරයක් අරන් ඉඳ ගෙදර ගිහලා කියලා එන්නේ නිකන් බෑ. ඒ වෙලාවම ආපහු වෙලා ගෙදර ඇවිදලා කියලා කියනකොට වෙන්නේ. ඔය මාස් ඇද්ද කොහෙද මහාන වෙන්නේ? ඔකර පිස්සු ඇද්ද දේවල් වෙයි කියලා ඔයගෙන ඔය කියවා කියලා නිකන් කියනකොට දැන් දිහාක වල කිව්වා. ඒකම දුවගෙන ගිහලා ඉතින් උන්වහන්සේ ඉදිරිය වහන් අවසරත් මත හම්බුණා කියලා මහාන වුණා. අර ප්‍රාණඝාත කරන බලාපොරොත්තු සම්පූර්ණයෙන් ඇති කරලා විදර්ශනා වලින් හත් දවසක් ඉඳලා හත්වෙනි දවසේ ස්වභාවයෙන් ඔහුට මරණය ආවා. මරණාසන්න වෙනකොට අර අනික් ස්වාමීන් වහන්සේ ලහනවා. ඇවැත්නි කොහෙද පේන්නේ? අපායෙන් පේනවද? කරව පව්වල. ඇවැත්නි අපාය විතරක් නෙමෙයි මුළු කාම ලෝකෙත් මං නෑ දැන්. මගේ මනස කාම ලෝකෙට මිදිලා. ආයේ කාම ලෝකෙ උපත්යක්වත් මරන්නේ නෑ. අනාගාමි ඵලය ප්‍රකාශ කළා. හත් දවසේ. එයා ඉතින් ජීවිතේ ලාගිලා බ්‍රාහ්මීය කියලා උපන්. එන ආයතරය පව කරන දිනකද මානසිකත්වයක් ගොඩ නැගින්නේ. ඔච්චර අසත්පුරුෂ වැද්දා තමයි. ওই තරම් නීච විදියට අසත්පුරුෂ විදියට කරපු කාලකන්ණි මිනිසයා තමයි. හේතුවක් හැඟවිලා තිබුණා ධර්ම අවබෝධ කරගන්න. සුසු අවස්ථාව ආපු වෙලාවෙදී එක මතු වුණේ. ඒ මග අනුගමනය කරලා හත් දවසෙන් අනාගාමී ඵලයටපත් වෙන්න සිද්ධ වුණා. පුළුවන් වුණා. එන ඇත්තට හේතු වාසනාවක් තිබුණා. අපි අප්‍රමාදයේ බලන්න අපි ඇත්තට අසත්පුරුෂය නෙවෙයි ඉන්නේ දැන්. අපි ඉදු කරන්නේ. එහෙනම් ඒ බුදුදහම කොහොමද? ඒ වගේ අහපුරුෂ වැද්ද විතර තමන්ගේ තියෙන දෘෂ්ටිය වෙනස් කරලා තමයි. දින හතක් ප්‍රතිපත්ති වල අනාගාමී වෙන්න තිබිච්ච බුදුදහම කොහොමද? බුදුදහම අනුපාලුවක් කියලා. හැබැයි වහුණන අඩු වෙනවා තමයි. දින හතක් නෙවෙයි 70 වුද්දක් කර්මස්ථාන වැඩුවා. වහගත් එකෙන් නම් නිවන් දකින්න බෑ. ඔකයි දකින්න ඕනේ. අනිත්‍ය විරුත වෙන්න ඕනේ, දුක්ඛ විරුත වෙලා දකින්න ඕනේ, අනාත්ම හරියට දකින්න ඕනේ. කොත්නින් හරි ওই ටික වැහිලා ගියා නම් එහෙම ආදීනව දකින්න බැරුව යනවා. ඊගොගේ හොඳට තේරුම් ගන්න ඕනේ, ත්‍රිලක්ෂණය හොඳට තේරුම් ගන්න ඕනේ. ත්‍රිලක්ෂණයට අනුකූලව මේ යථාර්ථය දකින්න ඕනේ. දැනගෙන පරිත්‍යාගෝපාදයේ තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඉදිරිය කටයුතු කළොත් ඒ යහපත සිද්ධ වෙනවා. ඉතින් තේරුම් අරගෙන මේව කටයුතු කරන්න ඕනේ. ඉතින් මේ සලායතන කියන විස්තරේ දකින්නකොට එක මොහොතක එක ආයතන වෙනකොට අනික ඔක්කොම ඉන්ද්‍රිය. කන්ට ශබ්දයක් ඇහෙනකොට ඒකට යොමු කරලා හිතා ශබ්දය අහන වෙලාවට කන නැගෙනවා සෝත ආයතනවා. මේ මොහොතේදී චක්කු ඉන්ද්‍රිය, ගාහන ඉන්ද්‍රිය, ජීවහා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය තමයි වෙන්නේ. මන සෝත ආයතනයකට ශබ්දයට ආයතනයක් කරපුවාම මනස ඒ විලාවේ ක්‍රියාත්මක වෙන්නේ නම්මතාවේ දක්වන්නේ ශබ්දේ මුල් කරගෙන. ඔය විදිහට ආය ඇහැට රූපයක් පේන මොහොතේ යම් මොහොතක ඇහෙන රූපය ගන්න මාත්‍රේදී කන නාසය දිව කය ඔකම ඉන්ද්‍රිය. චක්කු විඥානයේ පහළ වෙන ඉලාවට වෙන එක විඥානයක් වත්න. සෝත විඥාන මාත්‍රේ පහළ වෙනකොට විද්‍යාමානයේ ද්‍යාත්මක වෙන්නේ සෝත විඥාන මාත්‍රේ විතරයි. ඔබ බොහොම සූක්ෂමයි. චිත්ත වීති ක්‍රමයටයි ඔය කියෙන්නේ. යම් කිසි ගාන චිත්ත ගානද්වාර චිත්ත වීතිය පහළ වෙච්ච මොහොතක ඒකෙදි ගාන විඥාන කියන චිත්තක්ෂණය පහළ වෙන වෙලාවෙදී තවත් එක චිත්තක්ෂණයක් සත්‍යයකට නැහැ. ඒ මොහොතේ ඒක විතරයි. එහෙනම් චිත්තක්ෂණ දෙකක ජීවත් වෙන සත්‍යයක් නැහැ. වර්තමානයි කියන එක්තරා ඉතාම සූක්ෂම මොහොතක චිත්තක්ෂණ දෙකක් එකට පහළ වෙන සත්‍යයකුත් නැහැ. සියලුම සත්වෙයිද එක මොහොතකට එක චිත්තක්ෂණයක. නමුත් අදි වේගයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාකලාපයෙන් නිසා එක සැරේ බලන්න පුළුවන්, එක සැරේ අහන්න පුළුවන්, එක සැරේ ගඳ සුවඳ දැනගන්න පුළුවන්, එක සැරේ රස දැනගන්න පුළුවන්, එක සැරේ ස්පර්ශ දැනගන්න පුළුවන්, විවිධාකාර දේවල් හිතන්න පුළුවන්. එක්කෙනෙක් ඉන්නවා කියනවා දෘෂ්ටියට වැටෙනවා. එහෙ වැටෙන්නේ මොකද?
ඒවායේ ක්‍රියාකාරී වේගය නිසා සෙනෙහ වැහෙනවා. සෙනෙහ පේන්නේ නැහැ කොහොමද? සෙනෙහ හඳුනා ගන්න බැරි වෙනවා. සෙනෙහ ස්වභාවය ආගෝල කරගන්නවා මිස සෙනෙහ දකින්න කිසිම සත්‍යයකට බෑ. ඒක ලෝතර බුදුරජාණන්තුගේ අනාවරණ ඥානයේ විශේෂණයක්. සෙන මාත්‍රේ අධ්‍යක්ෂීමක් කරනවා නම් උන්හා සෙන සිද්ධාන්තය අවබෝධ කරගන්න එක ශ්‍රාවක ගෝචර වෙනවා දේශනා කරන්න පහසුයි. එන අපිට තියෙන්නේ ඒ සිද්ධාන්තය අවබෝධ කර ගැනීම නිසා සෙන මාත්‍රයක් වර්තමාන මාත්‍රයක් දැකීමේ හැකියාවක් එහෙම කෙනෙකුට නැහැ බුදුරජාණන් වහන්සේට ඇරෙන්නේ. ඒක උන්හා දෙයට අසාධාරණ ඥාන තියෙන නිසාම කෙරෙන දෙයක්. ඊගායින් කෙනෙක් ඒක සමත් නැහැ. ඒක දැනගන්න අවශ්‍ය නැහැ නිවන් දකින්න. නිවන් දකින්න අවශ්‍ය වෙන්නේ මොකද්ද? මේ පොඩි වල තිබෙන්නා වූ ඔය ස්කන්ධයන්ගේ තිබෙන්නා වූ අසාරත්වයේ දැකීම. සත්‍යය හිතබදින්නේ ක්ෂණ මාත්‍රියක නෙමෙයි. ඒක චිත්ත අචින්ත චිත්ත විශේෂ සිද්ධියක් ඒක. නිවන් අවබෝධ කරගන්න අවශ්‍ය වෙන්නේ ඔය කියන තණ්හා පොඩි ආසා පොඩි වල හිත වැඳ ගැනීම. ආසා පොඩියෙන් නිදහස් වුණාම ක්ෂණ මාත්‍රියකට උපාදානය කිරීමෙන් නිදහස් වෙනවා. ඒ සිද්ධාන්තය අනුව ඒකයි හිත වෙන්නේ. පොඩි වල තියෙන අසාරත්වය දැක්කහම පොඩිය මිදේ. පොඩිය මිදුනහම ක්ෂණේනොත් මිදේ. ඒක සිද්ධාන්තය. එහෙමයි මිදෙන්නේ.